SBS రేడియో
SBS సింగల వెడస్ట్రహన సందుదా అంగహరువాదా బృహస్పతిందా సహ సికురాదా పెరవరు 11ట ඔබට సమీప වේ సింగల వెడస్ట్రహంట సవందీమట ఆకార కీపేగిన్ పులవాన్ గ్వాన్ విదిలియ డిజిటల్ రూపవాహినియే 38 వెని నాలికావ అంతర్జాలయ హో SBS రేడియో యాప్ మగిన్ సింగల వెడస్ట్రహంట సవందెన్న పులవాన్ SBS సింగల వెడస్ట్రహన సమస్త ఆస్ట్రేలియాట మేసిన ఎకమ సింగల గ్వాన్ విదిలియ
සතියක් ගෙවිලා ගිහිල්ලා මේ සතිය ආරම්භ වෙන අද සඳුදාත දවසේ අපි බලමු මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ අපේ මව්බිමේ ගෙවිලා ගිය සතිය පුරාම සිදු වුණු උණුසුම් දේශපාලනික තොරතුරු මොනවාද කියලා. විශේෂයෙන්ම දැන් අපි මේට කලින් සතියේ පසුගිය සඳුදාත් කතා බහ කරපු විශේෂිත කාරණාවක් තියෙනවා. ඒ තමයි ජනවාරි මාසේ 11 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා ව්‍යවස්ථා සංශෝධනය හා සම්බන්ධව ක්‍රියාකරණයේ කමිටුවල නිර්දේශය ඇතුළත් යෝජනාවලිය. මේ යෝජනාවලිය සම්බන්ධව මේ වෙනකොට විවිධ ස්වරූපයෙන් කතා බහ මතුවෙමින් තියෙනවා ශ්‍රී ලංකාව තුල. ඉතින් අපි ඒ වටා ගොනුවෙමින් තියෙන කාරණා පිළිබඳව ප්‍රථමයෙන්ම කතා බහ කරමු. මොකද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ වැඩිපුරම අවධානයට ලක් වෙලා තියෙන කාරණාව මේ කාරණාව වන නිසා. ඒ කාරණාව ඇතුළු තවත් දේශපාලනික වශයෙන් වැදගත් සිදුවීම් කිහිපයක් තියෙනවා කතා බහ කරන්න. ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් ජුරතියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලෘක්ෂි.
දැන් මේ ව්‍යවස්ථා සංශෝධනය හා සම්බන්ධව ගොනුවෙමින් පවතින මේ අලුත්ම වාතාවරණය මොකක්ද මේ සතිය වෙනකොට?
ඔව් අපි දැක්කා ගියුණු සතියේ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් මහානායක ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලාව දැනුවත් කරලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි ආකාරයෙන්ද සහ ඊට මතුවලා තියෙන කරුණු පිළිබඳව විරෝධතා පිළිබඳව මහානායක ස්වාමින් වහන්සේලා සමග සාකච්ඡා කරනවා. එහිදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණුත් සඳහන් කළේ මේ යෝජිත අලුත් ව්‍යවස්ථාව ගැන කටයුතු කරනකොට හැමෝගෙම එකමුතුකමින් ඒ වගේම හැමෝගෙම සහයෝගය ලබා දෙන ක්‍රියා කළ යුතු අවස්ථාවක්. ඒ පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේත් සඳහන් කළා. විපක්ෂයේ පාර්ශ්ව අලුත් ව්‍යවස්ථාව ගැන සමාජයට ඉදිරිපත් කරන වැරදි තොරතුරු ගැන එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීම අවශ්‍යයි කියලා හිතුණා කියන අදහසින් මේ හමුව සිද්ධ කරපුවා එක්සත් ජාතික පක්ෂයේ සඳහන් කළා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වර්කගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේත් මෙහිදී දැනුවත් කරා. අපි දැක්කා ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා, රංජිත් මද්දුම් බණ්ඩාර අමාත්‍යවරයා, ගාත කරුණාතිලක අමාත්‍යවරයා, දයා ගමගේ අමාත්‍යවරයා, එතකම පාලිත රංග බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමයි මේ සාකච්ඡාවට එකතු වුණේ. ඔවුන් මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළා. එහිදිත් ඔවුන් කිව්වේ තවමත් මේක කෙටුම් පතක් නෙමෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පත් කරපු අනුකමිටු ඉදිරිපත් කරපු යෝජනා පමණයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මහානායක ස්වාමීන් වහන්සේලාටත් ඉදිරිපත් කරලා උන්වහන්සේගේ කැමැත්ත මත තමයි ඉදිරියේදීම යෝජනාවක් අරගෙන යනවා නම් අරගෙන ඉන්නේ කියලා ඔවුනුත් සඳහන් කළා. අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ගාල්ල යක්කල මුල්ලේ දහම් පාසලක විවෘත කිරීමේ කටයුත්තකට සහභාගි වෙලා එදී අග්‍රාමාත්‍යතුමා කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් හරි ඊට අදාළ කෙටුම් පතක් හරි සකස් කරලා නැති අවස්ථාවක තමයි තමන්ගේ ආණ්ඩුව රට බෙදන්න උත්සාහ කරනවා කියලා අභූත චෝදනා එල්ල කරන්නේ. නමුත් එහෙම තවම වැඩපිළිවෙලක්වත් කැටුම් පතක්වත් ඉදිරිපත් කරලා නැහැ කියන අදහස එක්සත් ජාතික පක්ෂ නායකය අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා. ඒත් එක්කම අපි දන්නවා උරුමිත්ත නාඩු කියන වචනය සම්බන්ධයෙන් අලුත් සමාජ කතිකාවක් ඇති වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ කණ්ඩායම්වල අවශ්‍යතාව අනුව කටයුතු කරනවා. ඉතිහාසයේ කවදාවත් නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්නේ එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතක් මේ උරුමිත්ත නාඩු කියන වචනය ඇතුළත් කරලා තියෙනවා. ඇයි එහෙම එක්කාසු කිරීම සිද්ධ කරන්න කියලා ප්‍රශ්න කරානේ. ඉතින් ඒකටත් උත්තරයක් දුන්න දැන් දෙමළ ජාතික සන්ධානයේ සහ සෙසු පක්ෂත් කැමති මේ ව්‍යවස්ථා තුනටම සිංහල ඉංග්‍රීසි දෙමළ කියන භාෂා තුනේම පිටපත් තුනටම උරුමිත්ත නාඩු කියන වචන වෙනුවට ඒකීය කියන වචනය භාවිතා කරන්න. ඒකනම් දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ ඒකීය කියන වචනය යොදලා දෙමළ පිටපතටත් ඒකීය කියන වචනය යොදලා ඉංග්‍රීසි පිටපතටත් ඒකීය කියන වචනය යොදලා සිංහල පිටපතේ කොහොමත් අන්තර්ගත කරලා මේ ප්‍රශ්නෙට යම් ආකාරයකින් විසඳුමක් ලබා දෙන්න සූදානම් කියලා එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා. දැන් මේ වෙලාවේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ නායකයනුත් ඒකීය රාජ්‍යයක් ඇතුළේ බලය බෙදන සූදානම් කියලා ආණ්ඩුව දෙකින් දිගටම ප්‍රකාශ කරද්දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මාජනික් සක්තඩවෙන් නායකවරයා කිව්වේ ඒකීය රාජ්‍ය පිළිගන්නවා කියලා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසිද්ධිය කොච්චර ප්‍රකාශ කරත් හැම විටම ඔවුන් සැබෑ ලෙසම ඉල්ලා සිටින්නේ රට බෙදෙන ෆෙඩරල් ක්‍රමයක් කියලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළා. ශ්‍රී ලංකාවේදී බාත් සමගම ගිවුණු සතියේ පැවැත්වෙච්ච දේශපාලන සාකච්ඡාවකදී අදහස ඉදිරිපත් කළේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියන්නේ මේ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි වුණත් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අදහසක් වන අවස්ථාවලදී දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් ක්‍රමයක් ඔස්සේ ගමන් කරන්න අවශ්‍යයි කියන ලිඛිත සාක්ෂි පවා ඉදිරිපත් කරලා තියෙන්නේ. කොත්තරම් ඒකීය කියන සංකල්පය පිළිගත්තත් ඔවුන් යම් ෆෙඩරල් විසඳුමක් කියන තැන තමයි යටිහිතින් ඉන්නේ කියලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළා. එහිදී ඔහු කිව්වේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තා මේ කිසි එකක් ස්වාධීනව නෙවෙයි කියන අදහසක් ඔහු ඉදිරිපත් කරා. යම් ආකාරයකින් බලපෑම් මත මේ දේවල් සිද්ධ කරපවයි කියන අදහස තමයි ඒ අන්තර්ගත වෙලා තිබුණේ.
මනෝචර, මේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ලිඛිතව වුණත් මේ සාක්ෂි තමන් සතු තියන ඉදිරිපත් කරන්න පුළුවන් කියලා සඳහන් කළාය කියලා ඔබ දැන් මීට මොහොතකට පෙර සඳහන් කළායි. දැන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉදි හෙළි කර සිටියද මොනවද මේ ලිඛිත සාක්ෂි කියලා?
ඔව්, නිශ්චිත වශයෙන්ම මේවා තමයි කියන දේ ඔහු මතු නොකරත් ඔහු කියන්නේ කොතරම් ඒකීය රාජ්‍යයක් තුළ බලය වදන්න සූදානම් කියලා කිව්වත් අපි දැක්කා දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන මැතිතුමා සුමන්දිරන් මැතිතුමා මේ සියලු දෙනා ප්‍රසිද්ධිය මේ දවස්වල සඳහන් කරනවා. ඒකීය රාජ්‍යයක් ඇතුලේ බලය බෙදීමයි අපිට අවශ්‍ය, අපිට ෆෙඩරල් විසඳුම් අවශ්‍ය නැහැ කියන අදහස ඉදිරිපත් කළා. අනේක පදනම් කරගෙන තමයි මේ ප්‍රකාශය සිද්ධ කළේ. යම් ආකාරයකින් ෆෙඩරල් විසඳුම් සොයන උත්සාහයක තමයි ඔවුන් ඉදිරියට වෙලා ඉන්නේ කියන දේ තහවුරු කරන්න තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ලිඛිත සාක්ෂි අවශ්‍ය නම් තියෙනවායි කියන අදහස ඉදිරිපත් කළේ.
ඔව් හොඳයි, ඊළඟට මේ මහානායක ස්වාමින් වහන්සේලා පිළිබඳවත් විශේෂයෙන් කතා බහ කළ යුතුයි. අපි දන්නවා මල්වතු අස්කිරි මහානායක අනුනායක හිමිවරුන් මේ සම්බන්ධව විවිධ අදහස් දක්වමින් සිටිනවා. විශේෂයෙන්ම උන්වහන්සේලා බැහැදකීමට විවිධ දේශපාලන පාර්ශවත් පැමිණෙමින් තියෙනවා. ඒ හමුවේ උන්වහන්සේලාගේ අදහස් දක්වීමුණුත් උන්වහන්සේලා සිදු කරනවා. ඒ පිළිබඳවත් ගත්තොතින් අපිට මොන වගේ කරුණද දැනගන්න තියෙන්නේ?
උන්වහන්සේලා මේ මොහොතේ සඳහන් කරන්නේ මේ වෙලාවේ අවශ්‍යතාවයේ තියෙන්නේ ව්‍යවස්ථාවක් නෙමේ, ජනතාවට යම් ආකාරයකින් සහන දෙන වැඩපිළිවෙලක් තමයි ඕන වෙලා තියෙන්නේ. කවුද මේ මොහොතේ ව්‍යවස්ථාවක් ඕන කියලා ඉල්ලීම් කරන්නේ කියන එක පැත්තකින් උන්වහන්සේලා සඳහන් කළා. ඒත් එක්කම තවත් විදිහක කිව්වේ මේ කාල සීමාව ඇතුලේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ජනතාව බලය දීලාද කියන එක සාකච්ඡා කරනවට වඩා ඡන්දෙකට ගිහිල්ලා ව්‍යවස්ථාවක් ගේනවා කියන අදහස ජනතාවට ඉදිරිපත් කරලා ජනතා මතවාදයත් එක්ක ජනතා කැමැත්තත් එක්ක අලුත් ආණ්ඩුවක් යටතේ ඒ සම්බන්ධයෙන් ජනතා වරමකුත් අරගෙන ඇවිල්ලා මේ මැතිවරණයට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවොත් හොඳයි නේද කියන අදහස් තමයි මහානායක ස්වාමීන් වහන්සේලා දිගින් දිගටම ප්‍රකාශ කළේ. එතකොට කියන අදහස් දෙකක් තිබුණා. එකක් අලුත් ආණ්ඩුවක් යටතේ එක ගෙනාව නම් හොඳයි නේද කියන එක, දෙක කවුද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වෙලාවෙ ඉල්ලුවේ කියන ප්‍රශ්නේ. ඒ දෙක උන්වහන්සේලා ඍජුව ප්‍රශ්න කරා අපි දැක්කා.
ඊට අමතරව මේ නීතිඥවරුන්ගේ පාර්ශ්ව මගිනුත් මේ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන යෝජනා පිළිබඳව යම් යම් නිර්වචන ඔවුන්ගේ පාර්ශ්ව වෙනුවෙන් ඉදිරිපත් කරනවා අපි දකිනවා. ඒ පිළිබඳවත් අපි කරුණු ඉදිරිපත් කරමු මනෝජ්. අපේ ශ්‍රාවක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් පුංචි උනන්දුවක් දක්වාවි කියලා අපි විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවේ නීතිඥ සංවිධාන එකමුතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අලුත් අදහසක් පෞද්ගලික සතිය ඉදිරිපත් කළා. ඔවුන්ගේ අරමුණ වෙලා තිබුණේ අධිකරණය සම්බන්ධ අනුකමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන තැන නැති කරලා මේ අලුත් ව්‍යවස්ථාවෙන් යෝජනා කරනවා ව්‍යවස්ථා අධිකරණයක්. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සභාපතිවරයා අගවිනිසුරුවරයාට උඩින් එන විදිහට අලුත් වැඩපිළිවෙලක් තියෙනවා කියලා එහි භයානක බවක් නීතිඥ සංවිධාන එකමුතුව ප්‍රකාශයට පත් කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ කියන ආයතනවල කටයුතු කරන විනිසුරුවන්ට වයස් සීමාවක් දාලා තිනවා, උපරිම අවුරුදු 65ක් දක්වා. නමුත් ව්‍යවස්ථා දායක අධිකරණයට වයස ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ රටේ විනිසුරුවරුන්ට චෝදනාවක් ඇති වුණාට පස්සේ පොදු රාජ්‍ය මණ්ඩල විනිසුරුවරුන් දාලා අපේ රටේ විනිශ්චයකාරවරුන්ට විරුද්ධව නඩු හන තත්ත්වයක් පත් වෙනවා. එදා ප්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වුණු දේ සුමන්තිරන්ලා වැනි අය එකතු වෙලා, සුමන්තිරන් මන්ත්‍රීතුමාල වැනි අය එකතු වෙලා සැලසුම් සාගතව නීතිය හරහා ගන්න උත්සාහ කරන අවස්ථාවක් කියලා නීතිඥ සංවිධාන එකමුතුව අලුත් ඉසව්වක් පිළිබඳව අපි දැක්කා අනාවරණය කරනවා.
ඔව් ඔබ සඳහන් කරපු ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්තරා අවස්ථාවකදී මහජනතාව අමතමින් සඳහන් කරනවා මේක සම්මත කරගන්නට නම් 3-2 බලයක් අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ ඒ වගේම හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා මීට එහා ගිය දේවල් දෙන්න තමයි ලෑස්ති වෙලා හිටියේ කියලා.
අපි කිසිම ව්‍යවස්ථාවක් සකස් කළා. ව්‍යවස්ථාවක් කියන ව්‍යවස්ථා කෙටුම් පතක්වත් සකස් කරේ. අපිට දැන් කෙටුම් පතක් ගේනවා නම් ව්‍යවස්ථා ආදායක සභාව 3-2 සහයෝගය තියෙන්න ඕනේ. ඒක තියනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක පක්ෂනායකින් තියෙන්නේ කරන්න. අයි බැලුවොත් 1995 ඒ යෝජනා ගෙනාවැද්දී අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් අලාපිය සංගමයකට සහයෝගය දුන්නා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරණය ඒක ඉදිරිපත් කරේ. ඊට පස්සේ එතුමා ජනාධිපති හැටියට සර්වපාක්ෂික සම්මේලන ඇති කරද්දී එතුමාගේ කතාවේ කිව්වේ මට ඕන උපරිම බලේ බෙදන්න කියලා. ඔය එකක්වත් රට බෙදෙනවා කියන්න පුළුවන්. රට බෙදෙනවා නෙවෙයි. මමත් කියන්නේ ඒකීය රාජ්‍ය තුල අපිට පුළුවන් මේ බලය බෙදා හැරීම කරගෙන යන්න.
ඔවත් මනාඩුවේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාත් ඔය කතාවම තමයි කියන්නේ තාම කෙටුම් පතක් සකස් වෙලා නැහැ කියලා. මේවා යෝජනා විතරයි කියලා.
ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. තියෙන්නේ මෙහෙයුම් කමිටුවක වාර්තාවක්. එතකොට වාර්තාවකයි ව්‍යවස්ථාවකයි වෙනසවත් දැන නැති අය කොහොමද රටේ ජනතාවට කරුණු පැහැදිලි කරලා දෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූල ධර්මයක් ගැනත්පත්.
දැන් අර මතභේදයක් තියෙනනේ ඒකීය කියන වචනේ පිළිබඳ ඔරුමිත්තනාඩු කියන වචනේ පිළිබඳව මතභේදයක් තියෙන හන්දා මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ගියා මල්වතු අස්කිරිනාහිමියන් හමු වෙන්න. ඊට පස්සේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කරලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. තවත් සුළු මොහොතකින් එහි වීඩියෝ පටය ඔබට SBS සිංහල අපගේ Facebook පිටුවෙන් දැක බලා ගන්න පුළුවන්. ඒ අතරතුරේදී එහිදී අදහස් පළ කර හිටියා සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා. මේ ඒකීය කියන වචනේ භාෂා තුනේම පිටපත්වලට ඇතුළු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන වගේ තමයි ඔහු එදී හෙලිකොට හිටි.
ඒකී රාජ්‍ය සංකල්පය ද්‍රවිඩ පක්ෂ පිළිආරම් තියෙනවා. අපි යෝජනා කරලා තියෙනවා කෙටුම්පත හදනකොට ද්‍රවිඩ කෙටුම්පත. ඒකීය කියන වචනේ පාවිච්චි කරන්න. ඉංග්‍රීසි කෙටුම්පතේ ඒකීය. සිංහල කෙටුම්පතේ ඒකීය. ඒ වගේම බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙන්න සියලු පක්ෂ එකග වෙලා තියෙනවා. මේ අවස්ථාවේ විතරයි ද්‍රවිඩ කණ්ඩායම් මේ යෝජනාවලිය සකස් කරන්න ඉතාමත් ක්‍රියාශීලී දායකත්වයක් දැක්වුවා. ඉතින් ඒක ජයග්‍රහණයක් නෙවෙයිද?
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා කියන ටිකෙන් ටික මේ පියමනින්නේ රට බෙදීමේ කාර්යාවලියට කියලා.
උතුරු නැගෙනහිර වෙනම පළාතක් බවට පත් කරන්නට ද්‍රවිඩ සංවිධානයේ සුමන් දිරන්ලා ගත්ත උත්සාහයේ තව එක පියවරක් හැටියට තමයි මේ පියවර වෙන්නේ.
ඔය එතකොට මහින්ද අමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා 3-2 බලයක් ලබා දෙන්නේ නැහැ මේ වගේ රට බෙදීමේ කාර්යාවලියකට කියලා.
යෝජනාවලිය එක එක දේවල් ගේන්න පුළුවන් කෙටුපත් කියලා. හැබැයි අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා රට බෙදෙන, උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන, බෞද්ධ ආගමට තියෙන තැන අහිමි වෙන කිසිම යෝජනාවකට අපි ඡන්දෙ දෙන්නේ නැහැ. එහෙම යෝජනාවක් ගේන්නවත් ඉඩ තියන්නේ නැහැ. ඒක පරාදක.
දැන් ඔය හැමෝම ඒකීය වචනය පිළිබඳව එතකොට බුද්ධ ආගමට මුල් තැන දීම පිළිබඳව අවධානය යොමු කරද්දී ශ්‍රී ලංකා නීතිඥ සංවිධානයක මුතුව මේ උසාවි කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව මේ යෝජිත අදහස්වල විමසා බැලලා තියෙනවා. ඒ අනුව නීතිඥ සංවිධාන කමිටුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවල මේ පිළිබඳව කරුණු හෙළිදරව් කළා. මනෝජ් ඔබ සුළු මොහොතකට කලින් සඳහන් කරපු කරුණුත් ඇතුළත්ව ඔවුන්ගේ හඬ පටේන් කොටසක් මම ඉදිරිපත් කරන්න කැමති. නීතිඥ සංවිධානයක මුතුවේ කැඳවුම් කරු නීතිඥ මනෝජ් කමගේ මේ අදහස් ප්‍රකාශ කිරීම සිදු කළ තිබුණි.
දැන් සුබන්දිරන් මහත්තයා කියනවා ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කරනවා කියලා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ශවයෙන් කියනවා අපි ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කරන්නේ නැහැයි කියලා. දැන් කවුද හරි? මෙහි තියෙන එක කමිටු වාර්තාවක් තමයි අධිකරණයේ සම්බන්ධ වූ අනු කමිටු වාර්තාව. ශ්‍රේෂ්ඨ අධිකරණයට තියෙන තැන නැති කළා. මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව මගින් යෝජනා කරනවා ව්‍යවස්ථා අධිකරණයක්. මේ ව්‍යවස්ථා අධිකරණය තමයි මේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණයටත් උඩින් තියෙන්නේ. මේ ආණ්ඩුකම් ව්‍යවස්ථා අධිකරණයේ සභාපතිවරයා එනවා අග්‍ර විනිශ්චයකාරයාට උඩින් කෙටුම්පත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 176 වෙනි ඡේදයේ 6 වගන්තිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචන අධිකරණයේ විනිසුරුවරුන්ට වයස් සීමාවක් දානවා. අවුරුදු 65 වුන්ට ඉන්න පුළුවන් උපරිම. හැබැයි ව්‍යවස්ථාදායක අධිකරණයට වයස ප්‍රශ්නකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ රටේ විනිසුරුවරුන්ට චෝදනාවක් ඇති වුණාම පොදු රාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවරු දාලා තමයි අපේ රටේ විනිශ්චයකාරවුන්ට විරුද්ධව නඩු අහන්න හදන්නේ. එදා ප්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වෙච්ච දේ සුමන්දිරන් මහත්මයා සරසුම් සහගතව නීති හරහා ගන්න උත්සාහ කරනවා. ඒක නිසා Tamanට ආණ්ඩුක ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න ඕන නම් ඒ කෙටුම් පතත් එක්ක ජනතාව ඉදිරියට ගිහිල්ලා මහමැතිවරණයකට මුහුණ දීලා ජනතාවගේ කැමැත්ත ගන්න.
ම මීළඟට පැවැත්වෙන්නේ කුමන මැතිවරණයද? මේකත් සාකච්ඡාවට විවාදයට බඳුන් වෙමින් තියෙන කාරණාවක් ශ්‍රී ලංකාව තුළ. ඇතැම් පාර්ශව කියනවා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි, තවත් පාර්ශව කියනවා නැහැ තියෙන්නේ ඇත්තටම මීළඟ පළාත් සභා මැතිවරණය. ඒ අතරතුරේදී මහමැතිවරණයක් පිළිබඳවත් යම් යම් කතාබහ තියෙනවා. දැන් මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ අදහස මොකක්ද? මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මොකක්ද මේ සම්බන්ධව දරන මතය? නීත්‍යානුකූලව කොයි මැතිවරණයේද කලින් එන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අදහසත් වැදගත් වෙනවා. මනෝජ්, මේ ඉදිරි මැතිවරණ සම්බන්ධව විවිධ දේශපාලන පාර්ශවවල තියෙන උද්‍යෝගයේ උනන්දුව සහ මතවාද අදහස්, ඒ වගේම මැතිවරණ කොමිසමේ මේ සම්බන්ධව තියෙන අදහස් පිළිබඳවත් ඊළඟට මම දැනගන්න කැමතියි.
ඔව්, මැතිවරණ කොමිසම ගියුණු සතියේ මැතිවරණය සම්බන්ධයෙන් සක්‍රියව කටයුතු කළා. ඒ වගේම අපි දන්නවා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒත් එක්කම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු කණ්ඩායම පළාත් සභා මැතිවරණයක් ඉල්ලන්නේ. පළාත් සභා නවයෙන් හයකම නිල කාලය අවසන් වෙලා තියෙනවා. එයින් අපි පළාත් සභා මැතිවරණයකට ගිහිල්ලා ජනමතය උරගා බලමු කියලා විපක්ෂය කියද්දි ආණ්ඩු පක්ෂය කියන්නේ ජනාධිපතිවරණයකට තමයි ආයුත්තේ. දැන් මේ වෙලාවේ අවශ්‍ය නම් ජනාධිපතිතුමාට ඕන මොහොතක ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන් සහ විධායක ජනාධිපති ක්‍රමේ බලතල ජනාධිපතිතුමා පාවිච්චි කරපු ආකාරය පිළිබඳව යම් අභියෝගයක් තියෙනවා. එහෙනම් මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ ජනාධිපතිවරණයක් කියලා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පැත්තෙන් සඳහන් කරනවා. කොමුණත් පළාත් සභා මැතිවරණය ඉක්මනට පවත්වන්න, ඒත් එක්කම පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එන්න අවශ්‍යයි කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට මහින්ද දේශප්‍රිය මහත්මයා අග්‍රාමාත්‍යතුමාටත් දේශපාලන පක්ෂ නායකයින්ටත් ලිපියක් යවමින් සඳහන් කරලා තිබුණා. මැතිවරණ කොමිෂන් සභාවේදී අපි දැක්කගේ සතියේ දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමකුත් තියෙනවා. ඒකෙදි එළඹිච්ච තීන්දුව තීරණ සාකච්ඡා මේ සියල්ලක්ම ඇතුළත් කරලා තමයි මේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අගමැතිවරයාටත් දේශපාලන පක්ෂ නායකයින්ටත් ලිපිය යොමු කළේ. ඒත් එක්කම දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පළාත් සභා ඡන්දය පවත්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හතරක් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ විකල්ප ක්‍රියාමාර්ග වලින් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න පාර්ලිමේන්තුව කටයුතු කිරීම වැදගත් කියන පෙන්වා දීමත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ ලිපියෙන් සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම පැරණි මනාප ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වනවා නම් ඒකෙන් ජනමතය යටපත් කිරීමක් සිද්ධ වෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වමින් සඳහන් කළා. ඔවුන් කලින් කිව්වේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට කමල් පද්මසිරි මහත්මයා ප්‍රකාශ කරා පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න මේ වලට කෙටුම්පත් සකස් කරමින් තියෙනවා කියලා. සති දෙකක් ඇතුළත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කටයුතු අවසන් කරනවා කියලා ඔහු සඳහන් කළා. එවැනි අවස්ථාවක තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරේ පැරණි මනාප ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වනවා නම් ඒක හරහා සිද්ධ වෙන්නේ ජනමතය යටපත් කිරීමක් කියලා. කොහොම වුණත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පළාත් සභා ඡන්දය ඉක්මනට පවත්වනවා නම් ඒකට තියෙන සුදුසුම ක්‍රමය ආයමත් පරණ ක්‍රමය බලගන්වන එක නෙවෙයි, අලුත් ක්‍රමයකට යන එක තමයි කියලා. කොමුණත් අපි දන්නවා ලංකාවේ ඉතිහාසයේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ආකාරය, ඒක සම්මත කරපු ආකාරය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරපු ආකාරය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නගත තත්වයක් ඇති වුණා. අර රෑ වෙනකම්ම පාර්ලිමේන්තුව පවත්වලා රෑ 9:00 පස්සේ මේ පනත සම්මත කරගත්තාය කියන චෝදනා බාධිතේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට. ඉතින් මේ හින්දා හැමෝම මෙච්චර උනන්දුවෙන් සකස් කරගත්තු අලුත් ක්‍රමයට යන්න පුළුවන් නම් කියන අදහසේ ඉඳලා තමයි ඔවුන්නේ ප්‍රකාශය සිද්ධ කරේ. කොහොමත් සීමා නිර්ණ කමිටු වාර්තාව තාම ඉදිරිපත් කරලා නැහැ. පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා මේ සීමා නිර්ණය ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කිරීම තාම කරලා නැහැ. වැනි වකවානුවක කොහොමද අලුත් ක්‍රමයට ඡන්දය පවත්වන්නේ කියන තර්කය තියෙනවා. පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා තියෙන නිසා ආයමත් පැරණි ක්‍රමයට ඡන්දයට යනවා නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් කරගෙන ඇවිල්ලා යම් ආකාරයකින් සංශෝධනයක් සිදු කර ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒක ආණ්ඩු පක්ෂය සිද්ධ කරයිද කියන ප්‍රශ්නෙක් තියෙනවා. මොකද පාර්ලිමේන්තුවට පනක් අරගෙන එන්නේ සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂය නිසා. ඔවුන් මේ වෙලාවේ පළාත් සභා ඡන්දයකට යන්න සූදානමක් නැහැ. ඒකෙන් මේ සංශෝධනය සිදු කර ගනීවිද කියන චකිතයකුත් තියෙනවා. කොහොම වුණත් පළාත් සභා ඡන්දය ඉක්මනට පවත්වන්න අවශ්‍යයි කියන එක තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයක් ඉල්ලද්දී ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් මේ වෙලාවේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙන විශේෂයෙන් පොදු ජන පෙරමුණ හස්පිටල. එක්සත් ජාතික පක්ෂයේ තාම නමක් එළියට දැම්මේ නැති වුණාට අපි දැක්ක රත්නපුර ප්‍රදේශයේ පැවැත්විච්ච උත්සවයකදීත් දිලිප් වේදාරච්චි රාජ්‍ය අමාත්‍යවරයා කිව්වේ එක්සත් ජාතික පක්ෂය විනවන්න පුළුවන් එක නායකයයි පක්ෂය ඇතුළේ ඉන්නේ. තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මීට කලින් එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ නායකය ඉඳෙද්දි වෙනත් පක්ෂවල අයට ආරාධනා කරලා පොදු අපේක්ෂකයෝ දැම්ම නම් පොදු අපේක්ෂක පත් කරා නම් ඇයි වර්තමානයේ නායකත්වයට බැරි සජිත් ප්‍රේමදාස මහත්මයාව පොදු අපේක්ෂකෙක් විදියට හරි පක්ෂය ඇතුලෙන් දාන්න ඔහුට ප්‍රතිචාර නොදක්වුවොතින් යම් ආකාරයකින් ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේක්ෂකය විදියට ඉදිරිපත් කරන කවරට පසුබට වුණොතින් ඔවුන්ට ආයමත් ආසනයට යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා වැනි ප්‍රකාශ සිද්ධ කරා ඒකසත් ජාතික පක්ෂය පැත්තෙන්. එතකම විපක්ෂයේ පැත්තේ දැන් නම් කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එකතකින් බැසිල් රාජපක්ෂ මහත්මයාද ජනාධිපතිවරණට ඉල්ලන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාද චමල් රාජපක්ෂ මහත්මයාත් එක්ක වෙලාවක සුදුසු නම් මාට්ලෑස්ටි කියලා. ඉතින් කවුද මේ ඉදිරිපත් කරන අපේක්ෂකවරයා කියලා පොදු ජන පෙරමුණ පැත්තෙන් ඒකවත් විපක්ෂයේ පැත්තෙන් කතා කරනවා. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම තමයි ජනාධිපතිවරණට ඉදිරිපත් විය යුත්තේ කියලා. මේ අදහස දිගින් දිගටම හිටපු කෙනෙක් එස්.වි. දිසානායක මන්ත්‍රීවරයා. නමුත් මේ වෙලාවේ ඔහු ඍජුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කිව්වා තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදම කාර්ක සභාව මේ පිළිබඳ ඉල්ලීමක් කරාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමන්ගේ කැමැත්ත ඉදිරිපත් කරලා නැහැ. ඒ හින්දා මේ වෙලාවේ පොහොට්ටුව පැත්තෙනුත් අපේක්ෂකෙක් පිළිබඳව කියද්දී පොහොට්ටුවේ අපේක්ෂකය නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි ජනාධිපතිවරණට ඉල්ලන්න ඕන කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගින් දිගටම බලපෑම් කරන එකෙන් වෙන්නේ පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විරසකයක් ඇති කරන එක. ඒක ඉදිරියේදී ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා දිනේෂ් ගුණවර්ධන වැනි පක්ෂ නායකවරු මේ හැමෝම එකතු කරලා තීරණය කරයි. එතකන් කෑනෝ ගහ ඉන්න එක තමයි ඒ පිළිබඳව කතා නොකර ඉන්න එක තමයි හොඳ කියලා එස්.වී. දිසානායක මැතිතුමා කිව්වා. කොහොම වුණත් දැන් අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක උත්තර හතරක් වගේ නම් හතරක් යෝජනා වෙලා තිබෙනවා පොදු ජන පෙරමුණ සහ විපක්ෂ කණ්ඩායම පැත්තෙන්. එක්කෙනෙක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, තව පැත්තකින් බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ තව පැත්තකින් චමල් රාජපක්ෂ මැතිතුමා. නම් හතරක් මේ වෙනකොට එතකොට ඉදිරිපත් කරලා සහ ඒක ජනතාව ඉදිරියේ යම් තරගයක් බවට පත් වෙලා තියෙන හැඩක් ගියුණු සතිය අපි දැක්කා.
මේළඟ කාරණාවට යන කලින් ඔය රාජපක්ෂවරුගේ නම් යෝජනා වීම සම්බන්ධව තවත් පුංචි අතුරු ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. දැන් චමල්, බැසිල්, ගෝඨාභය කියන නම් තුන අතරින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මීට කලිනුත් කතාබහට ලක් වුණා. එහිදීත් යම් යම් පක්ෂ විපක්ෂ මතවාද ඇති වෙමින් තිබුණා. ටිකක් ඔහු පිළිබඳව විශේෂයි. ඔහු ඒ විදි නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් මොකද ඔහු හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරපු සමයේදී ඔහුගේ යම් යම් ක්‍රියාකලාප පිළිබඳව තවමත් මතවාදයට තුඩු දෙමින් පවතින නිසා දැන් ආරංචි වෙනවා මේ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් යම් යම් තොරතුරුත්. මනෝජ්, දැන් ඔහු ඇමරිකානු පුරවැසිලාභියෙක්, දැන් ඒක තියාගෙන ඔහුට කොහොමත්ම මේ ශ්‍රී ලංකාවේ ඡන්දයකට ඉදිරිපත් වෙන්න බැහැනේ. දැන් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් යම් යම් දූෂ්‍යමාන ආරංචි තියෙනවා. ඔහු මේක ඉවත් කරගෙන කියලා කියන ඉවත් කරගන්න සූදානම් වෙලා තියෙනවා කියනවා. ඔබට යම් තොරතුරක් වාර්තා වෙනවද මේ පිළිබඳව?
ඔව්, ඔබ කියපු අදහස් දෙකම සමාජයේ තියෙනවා. මේ පාර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකාවට ගිහිල්ලා ආවේ පුරවැසිභාවය ඉවත් කරගෙන තමයි කියලා යම් කතාවක් සමාජයේ නිර්මාණය වෙද්දී පහුගිය සිකුරාදා දවසේ කළුතර ප්‍රදේශයේ තිබුණු උත්සවයකදී අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කිව්වා ජාතික නිදහස් පෙරමුණේ නායකතුමා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගන්න හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙවැනි මූලික කටයුතු ආරම්භ කරලා තියෙන්නේ කියලා ඔහු සඳහන් කළා. ඒ අනුව මේ ද්විත්ව පුරවැසිභාවයේ ගැටලුවක් නිසා ඒ ඉවත් කර ගැනීමට සූදානමක් හෝ ඉවත් කර ගැනීමක් සිද්ධ වෙලා තිබෙන බව ඒ අනුව පේන්න තියෙනවා. ඒ හේතුවෙන් තමයි මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වේ ඔබ සූදානම් නම් මාත් ලෑස්ති කියලා ජනවාරි මාසයේ ආරම්භයේදී වියට්නාම් සංවිධානයේ යම් සාදයකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරේ එවැනි පසුබිමක වෙන්න ඕනේ.
ඔව්, දැන් ඔය කතාවට යම් යම් අදහස් එකතු කිරීමුත් සිදු වුණා පසුගිය කාලවකවානුවේදී. නම් පහක් යෝජනා වෙලා තියෙනවා කියලා තමයි පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල සඳහන් කරන්නේ.
අපි යෝජනා කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම, චමල් රාජපක්ෂ මැතිතුමාගේ නම, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම, බැසිල් රාජපක්ෂ මැතිතුමා යෝජනා කරා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නම, මහින්ද සමරසිංහ මැතිතුමා යෝජනා කරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නම. නම් පහක් තියෙනවා. අවුරුදු 25ක් තිස්සේ ඡන්ද 30ක් ඉල්ලලා පෙරදුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ඊළඟ ඡන්දෙත් ජනාධිපති අපේක්ෂකයා කියලා එතුමාලා තෝරගන්නවා.
රාජපක්ෂ පෞල්වාදයට එරෙහිව එක්සත් ජාතික පෙරමුණේ වත්මන් අමාත්‍ය පාටලී චම්පිකරණ වික අදහසක් ප්‍රකාශ කරලා තිබුණා.
ලොකු ප්‍රශ්නේ පෞල්වාදය. පෞලයට විතරයි කරන්න පුළුවන්, පිට මිනිසුන්ට කරන්න බෑ කියන ආකල්පය. ලබන ජනාධිපති වර්ණේ තීරණය කරන්නේ රට පෞල්කාමයටයි ගජමිතුරුවාදයටයි යනවාද නැත්නම් රට කුසලතාවයට මුල් තැන දෙන තැනක් බවට පත් කරනවා. කිසිම කෙනෙක් බය වෙන්න එපා. අපි කියන්නේ වහාම ජනාධිපති වර්ණේ තියන්නේ. එතකොට අපේක්ෂකයා එනවා. ඉදිරි අවුරුදු 10ට මේ රටේ අලුත් යුගයක් උදා කරන්න අපි කැප වෙලා කටයුතු කරමු. 2005, 2010, 2015 ජයග්‍රාහකයට අවශ්‍ය කරන තත්ත්වය හැදුවේ අපි 19 එක කරන්නේත් අපි.
හොඳයි, දැන් එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳවත් විශාල කතාබහක් තියෙනවානේ. එක්සත් ජාතික පෙරමුණ වත්මන් ආණ්ඩුවේ දිලිප් වේදාරච්චි අමාත්‍යවරයා, ධීවර අමාත්‍යවරයා සඳහන් කරනවා සජිත් ප්‍රේමදාස ගෙන්නන්නට කටයුතු කළේ නැත්නම් ඒ කටයුතු නොකරන අයට ගම් බිම් වලට යන්නට බැරි වෙයි කියලා.
මේ රටේ ජනතාවගේ වැඩිම ඉල්ලුම තිබෙන අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යයෙන්ම 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් හැටියට අපි ඉදිරිපත් කරන ජාතිකාරී මණ්ඩලයේ ජනාධිපති අපේක්ෂකයා තෝරනකොට කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැති මන්ත්‍රීවරයෙකුට තමන්ගේ ගමට තමන්ගේ ආසනයට යන්න බැරි තත්ත්වයක් උදා වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ තමුන් ආදරයෙන් ප්‍රකාශ කරනවා.
ජනවාරි 8වෙනිදාට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියට වසර 4ක් සම්පූර්ණ වුණා. මේ වෙනුවෙන් පැවතුණු උත්සවයකදී ජනාධිපතිවරයා සඳහන් කරපු එක්තරා ප්‍රකාශයක් පිළිබඳව සමස්ත ජනතාවගේම අවධානයට ලක් වුණා. ඔහු කිව්වා දූෂණයේ වංචාව පිටු දකින්නමයි කියලා අපි බලයට පත් වුණා. නමුත් ආණ්ඩුව අසාර්ථක වුණු ප්‍රධාන කාරණාවලින් එකක් තමයි දූෂණයේ වංචාව පිටු දකින්න ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට තවමත් අපොහොසත් වීම කියන කාරණාව. යම් කිසි වූ සුබදායක ප්‍රවෘත්තියක් අපිට වාර්තා වෙනවා මනෝජ්. ජනාධිපතිවරයා මේ වෙනකොට මැදිහත් වෙලා තියෙනවා කියලා දූෂණය සහ වංචාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පිහිටුවන්න. මොකක්ද මේ කතාව සම්බන්ධව මේ වෙනකොට සැකසෙමින් තියෙන වාතාවරණය?
2015 ජනවාරි මාසේ 14 වෙනිදා ඉඳලා 2018 මේ ගෙවුණු අවුරුදු දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් කාලය ඇතුලේ රජයේ ආයතනවල සිද්ධ වෙච්ච දූෂණ සහ වංචා පිළිබඳව විමර්ශනය කරන්න තමයි ජනාධිපතිතුමා මේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කරේ. සමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් විදිහට ඒක පත් කරා. අපි දැක්කා හිටපු ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිස්සු රූපාලි අබේරත් මහත්මයා තමයි මේ කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කරලා තියෙන්නේ. ඒත් එක්කම විශ්‍රාමික මහ අධිකරණ මිනිස්සු සරෝජිනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපතිවරයෙකු විදිහට කටයුතු කරපු PKA ප්‍රේමතිලක, ඒත් එක්කම විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරයෙක් විදිහට කටයුතු කරපු ලලිත් ආර්ද සිල්වා මහත්මයා, ඒත් එක්කම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකු වන MKD විජය අමරසිංහ කියන පුද්ගලයන්ගෙන් සමන්විත කොමිසමක් තමයි ජනාධිපති කොමිසමක් තමයි ජනාධිපතිතුමා පත් කරේ. ඉතින් ඒ අනුව මේ කාලය තුළ සිද්ධ වෙලා තියෙන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් මහජන පැමිණිලි කැඳවන්න, අපක්ෂපාතී පුළුල් විමර්ශනයකට මේවා ලක් කරන්න කොමිසමට පැවරිලා තියෙන කාර්යභාර, ඒකේ පළමුවෙනි අතුරු වාර්තාව මාස 3ක් ඇතුළත ඉදිරිපත් කරන්න කියලත්, ඒත් එක්කම ඒකේ නිගමනයන් සහ නිර්දේශයන් මාස 6ක් ඇතුළත ඉදිරිපත් කරන්න කියලත් ජනාධිපතිතුමා මේ කොමිසමට තමන්ගේ වගකීම් විදිහට පවරලා දීලා තියෙනවා. මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයත් ජනාධිපති ලේකම් උදේ ආරසේරේ විරත් මහත්මයාගේ අණ පරිදි ජනාධිපතිතුමාගේ අණ පරිදි මේ ජනාධිපති ලේකම්තුමාගේ උපදේශින් පත් කරලා තියෙනවා. ඉතින් අපි දැක්කා දේශපාලන පක්ෂත් ඊට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් කිව්වේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න, දූෂණ වංචා සොයන්න ජනාධිපතිතුමා කොමිසමක් පත් කරපු එක සම්බන්ධයෙන් ඒක හොඳයි, නමුත් ඊට කලින් සිද්ධ වෙච්ච වැරදිත් හොයා බලනවා නම් හොඳයි කියන අදහස ඉදිරිපත් කරා. ඒක බද්ද විපක්ෂයේ පැත්තෙනුත් කිව්වේ මේකට අවශ්‍ය නම් පළවෙනි පැමිණිල්ල ඉදිරිපත් කරද්ද තමන් ඒක බද්ද විපක්ෂයේ විදියට සූදානම් ඉන්නවා කියලා. ඉතින් ඒ වැඩ කටයුතු මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන් නිමා කරන්න සූදානම්. ඔබට මතකයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ගිහිලා ජනාධිපතිතුමා හම්බ වුණා, හම්බ වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞගේ අවුරුදු 4 ඇතුළේ සිද්ධ වෙච්ච කාරණා සම්බන්ධයෙන් සොයා බලන්න ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක් පත් කරන්න එක ගුණායි කියලා කිව්වා. ඒ සියල්ල මේක ඇතුළට ඇතුළත් කරන්න ඒ අනුව පුළුවන්කමක් තිබෙනවා. ඉතින් බලමු ඉදිරියේදී මාස 6යි කාලය, මේ ඇතුළේ මොනවද හොයාගන්න කරුණු මේ රජයේ ආයතන වලින් සිද්ධ වෙච්ච දූෂණ හා වංචා පිළිබඳව කියලා.
දූෂණයේ වංචාව මැඩලීම සඳහා ජනාධිපතිවරයා ඔයාකාරයෙන් ජනාධිපති කොමිසමක් මගින් කටයුතු කරන අතරතුරේදී අපි දකිනවා ශ්‍රී ලංකාවේ මත් උවදුර මැඩලන්නට ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත් වීම. දැන් එහි තවත් විශේෂිත අවස්ථාවක් බවට පත් වුණා පසුගිය සතියේදී සිදුණු ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරය. අපි දන්නවා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටේ මහතාගේ ආන්දෝලනාත්මක ක්‍රියාදාමය රට තුළ මත් කුඩු උදුර මැඩ පැවැත්වීම සඳහා. ඉතින් ඒ වගේ වාතාවරණයක් තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් පිලිපීනයට ගියාට පස්සේ විශේෂයෙන්ම පිලිපීන රජයේ මේ මත් උදුර මැඩලීමේ කාර්යතාවය පිළිබඳව විශේෂිත අවධානයකට ලක් කරනවා අපි දුටුවා. ජනාධිපතිවරයාගේ මේ සංචාරයත් ඒ සංචාරයේදී සිදුවුණු සුවිශේෂතා පිළිබඳවත් කෙටියෙන් මම දැනගන්න කැමතියි මනෝජ්.
අර ඔබත් කිව්වාගේ පිලිපීනයේ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය මැඩලන්න රට ඇතුලේ සිදු කරන අභ්‍යන්තර ක්‍රියාමාර්ගය පිළිබඳව විවිධ අදහස් ලෝකයා මතු කරද්දී ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට වැටබඳින්න ලබා දෙන්න පුළුවන් තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳව සොයා බලන්න පිලිපින විශේෂඥ කණ්ඩායමක් ඉතා නුදුරදී ලංකාවට පැමිණෙන නියමිතයි කියලා සඳහන් කළා. ඒ ජනාධිපතිතුමාගේ පිලිපින සංචාරයේ ප්‍රතිඵලයක් විදිහට ඒ අනුව ඉස්සරහදී ලංකාවට එවි කියන විශ්වාසය තියෙනවා. ඒත් එක්කම පිලිපීනයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඒත් එක්කම අපි දැක්කා කෘෂිකර්මාන්තය ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දක්වන කැපවීම අගය කරලා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ එක බිම් කඩක් බිම් පරිශ්‍රයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් නම් කිරීමත් සිද්ධ වුණා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 455ක ණය ආධාරයක් ලබා දෙන ආසියාන සංවර්ධන බැංකුව එකඟතාව පළ කරලා තිබුණා. ඒ අනුව ඩොලර් මිලියන 300ක් මේ 455න් ඩොලර් මිලියන 300ක් පිරිනමන්නේ සපයීම සිද්ධ කරන්නේ කොළඹ වරායට පිවිසෙන්න කුළුණු සහිත මාර්ගයක් ඉදි කරන්න විද්‍යා තාක්ෂණ හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් විදිහට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 145ක් ලබා දෙන සූදානම් කියලා කිව්වා. ඒත් එක්කම ඇමරිකන් ඩොලර් මිලියන 10ක ණය ආධාරයක් නගර සංවර්ධන ව්‍යාපෘති වල ශක්තිතාදීන වෙනුවෙන් ලබා දෙන සූදානම් කියලා සඳහන් කළා. ඊට අමතරව පිලිපීනයේ තානාපති කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිටුවන්න සාහිත්‍ය අදාළ බිම් කඩ ලබා දෙන්න ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා තිබුණා. ඒත් එක්කම ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයත් ශ්‍රී ලංකාවත් අතර අවුරුදු පහක සැලැස්මකට අත්සන් තැබීමත් ජනාධිපතිතුමාගේ පිලිපින සංචාරය ඇතුළේ සිද්ධ වුණා දිරි රුක්ෂේ.
ඍජුවම දේශපාලනයට සම්බන්ධ වන තවත් විශේෂිත කාරණා කිහිපයක් කිරීමගේ අවධානය යොමු වෙනවා. එකක් තමයි ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාම මහතාගේ ඝාතනයට සම්බන්ධ වන හිටපු එල්ටීටීඊ සමාජිකයෙකු අත්අඩංගුවට පත්වීම සහ අනුරාධපුරයේ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම හා සම්බන්ධ වන චෝදනා ලැබ සිටි හිටපු එල්ටීටීඊ සමාජිකයන්ට දඬුවම් නියම වීම සවිස්තරාත්මකව මේ සිදුවීම් දෙක සම්බන්ධව කරුණු ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, අප රටේ හිටපු කීර්තිමත් විදේශ කටයුතු අමාත්‍යවරයෙක් තමයි ලක්ෂ්මන් කදිරගාම රැමතිවරයා. ඔහු ඝාතනය කරපු සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ජර්මනීදී අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහු නවින් නවනීදන් කියලා තමයි හඳුන්වලා තිබුණේ. අවුරුදු 39ක් ඔහුගේ වයස. ජර්මන් නීතියට අනුව ඔහුගේ දෙවැනි නම හෙළි කරන්න නැතිව ඉන්න ඒ රටේ ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබුණා කියලත් වාර්තා වුණා. ඒත් එක්කම ඔහු පදිංචි වෙලා හිටියේ නිරතුරුව ජර්මනියේ නිවසක කියලා ජර්මන් ආරක්ෂකංශ ඒ නිවසක් විශේෂ පරීක්ෂාවකට ලක් කරනවා කියලා තොරතුරු වාර්තා වුණා. ඒත් එක්කම මේ සැකකාරයා ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා ඝාතනය කරන්නත් උත්සාහ කරලා තියෙනවා කියලා තොරතුරු අනාවරණය වෙලා තිබුණා. ඒත් එක්කම ඔබ කිව්වාගේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළපු ප්‍රහාරය සම්බන්ධයෙන් වරද පිළිගත්තු දෙදෙනාට දඬුවම් නියම කෙරුණා. ඒ උතුරු මැද පළාත්පද මහාධිකරණය තමයි මේ දඬුවම් ලබා දුන්නේ. එල්ටීටී ගුවන් බලගනේ සමාජිකෙක් වෙච්චි පී අරවින්දන් ඒත් එක්කම රාසවල්ලන් තබෝරූබන් කියන මේ පුද්ගලයන් දෙදෙනා තමයි වරද පිළිගන්න තිබුණේ මේ ක්‍රියාවට සම්බන්ධව. ඒ අනුව ඔවුන්ට ප්‍රධාන චෝදනා දෙකක් යටතේ දඬුවම් නියම වුණා. එක් චෝදනාවකට අවුරුදු 5 ගානේ අවුරුදු 10ක් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණේ. මේ සිර දඬුවම අවුරුදු 5කින් ගෙවිලා යන විදිහට ලබා දෙන්නත් විනිසුරුවන් නියෝග කළා. මේ සැකකරුවන් දෙදෙනා අවුරුදු 8කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වෙ හිටියේ. ඒ අනුව තමයි ඔවුන් මේ වරද පිළිගැනීම නිසා ඔවුන්ට මේ ආකාරයෙන් දඬුවම් නියම කිරීමක් සිදු කළේ දිල් රුක්ෂි.
ඒ අතරතුරේදී මේ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් විශාල වශයෙන් අවි හමුවීමක් පිළිබඳව අපිට වාර්තා වෙන මේ අවි සංගවා තබපු ස්ථානය සොයා ගැනීම නිසා මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නිසා ඒ සම්බන්ධවත් විශාල කතාබහක් සමාජයේ තුල තියෙනවා විවිධ ස්වරූපෙන්. මෙහි ඇත්ත නැත්ත දැනගන්න කැමැති ඔබෙන්.
පහුගිය දවස්වල ලංකාවේ ප්‍රදේශ ගානක බුද්ධ ප්‍රතිමා විනාශ කරපු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කණ්ඩායමක් හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධ කරමින් හිටියා පරීක්ෂණයක්. ඊට අවශ්‍ය සැකකාරවෙකු අත්අඩංගුවට ගන්න ඔහුව සොයලා වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේ අක්‍ර 80ක විතර පොල්ලිදමකට මේ ආරක්ෂකංශ නිලධාරීන් පැමිණිච්ච අවස්ථාවේ තමයි වලගමලා තියෙද්දි මේ පුපුර ද්‍රව්‍ය සොයාගත්තේ. කොමනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සොයාගෙන ආපු සැකකාරයා මේ ස්ථානයේ හිටියේ නැති වුණත් ඒ තැන හිටපු අවුරුදු 24ක පුත්තලම නගරයේම පදිංචි තරුණයන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ස්ථානයේ තිබිලා ඩෙටනේටර් 100ක් වයර් කෝට්ටෝගයක් ශ්‍රී ලංකාව ඇතුලේ තහනම් කරලා තිබුණු නයිට්‍රේට් ඇසිඩ් ලීටර 20ක් බැගින් තිබුණු කෑන් 6ක් බල්බතෝගයක් අධිබල පිපිරීම් වලට යොදා ගන්නා C4 වර්ගයේ වෙඩි බෙහෙත් කිලෝ 75කට ආසන්න ප්‍රමාණයක් බෝර 12 ගිනි අවියක් පතරොන් තොගයක් වායු රයිෆල් ආරක්ෂිත කූඩාරම් ඒත් එක්කම මේ දවස් 20කට විතර සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයේ බියලි ආහාර තොගයක් පරිගණක කැමරා ආගමික පොත්පත් ඒත් එක්කම පැදුරු මේ වගේ විශාල ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කරද්දී මේ බිමේ තිබිලා හොයාගෙන තිබුණා. කොමුණක් මේ අත්අඩංගුවට ගත්තු සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන්න අවශ්‍යයි කියලා කරපු ඉල්ලීමක් එක්ක ඔවුන් දින 90ක් රඳවගෙන ප්‍රශ්න කරන්න මාස 3ක කාලයක් රඳවගෙන ප්‍රශ්න කරන්නත් අධිකරණයේ ආරක්ෂක අංශවලට අවසර ලබා දීලා තිබුණා. ඒ අනුව මේ ප්‍රශ්න කිරීම එක්ක යම් තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වෙයි කියලා විශ්වාස කරනවා. මෙතන විශාල පුපුරණද්‍රව්‍ය ඇතුළු අවියයුද තොගයක් හොයාගත්තේ මේවා මොකටද ගබඩා කරේ කුමන අරමුණකටද මේව යොදවන්න තිබුණේ කියන කාරණය ඉදිරියේදී සොයාගන්න පුළුවන් වෙයි. දැනටත් යම් තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තිබුණත් ඒ තොරතුරු මාධ්‍යයට වාර්තා නොකර ඉන්න විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරා.
හොඳයි, ශ්‍රී ලංකාවෙන් වාර්තාවන දේශපාලනික තොරතුරු ඒ වගේම අනිකුත් විශේෂතා පිළිබඳව මේ සතියේදී අපිට කතා බහ කරන්න තියෙන්නේ. ඔවැනි වුණ කාරණා අපි එමනම් ලැබෙන සතිය වෙනකොට මේ ගෙවිල යන සතියේදී තවත් උණුසුම් කාරණාත් එකතු කරගෙන ඔබ හමු වෙන බලාපොරොත්තු වෙනවා. මනෝජ් බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව. මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට අපිට තොරතුරු වාර්තා කරන අපේ වාර්තාකරු මාධවේදියා. එමනම් මනෝජ් බොහොම ස්තුතියි. අපි එමනම් ලැබෙන සතිය සඳහා හමු වෙමු. ආයුබෝවන්.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese. Enjoy more stories in your language by visiting sbs.com.au.